SBS Radio.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකයේ තතුවිත්ති පිළිබඳව කතාබහ කරන අපේ සිකුරාදා දවසට සුවිශේෂී වූ විශේෂාංගය ලොව වටා විශේෂාංගය අපි දැන් එහෙමනම් ආරම්භ කරන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සුපුරුදු ලෙසින් සම්බන්ධ වෙලා සිටිනවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දුක්ෂි.
අපි මුලින්ම අවධානයට ලක් කරමු ඉන්දියා මැතිවරණය පිළිබඳව. සමස්ත ලෝකයේම අවධානය ඊයේ ඉන්දියාව වෙත යොමු වෙලා තිබුණා. ඊයේ දවසේ ඉන්දියාවේ අවසන් ප්‍රතිඵලය, මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය ලැබුණා. අපි මේ වැඩසටහනින් සාකච්ඡා කළා මල් අප්‍රේල් මාසයේ 11 වෙනිදා ආරම්භ වුණු මේ ඉන්දියා මැතිවරණය ප්‍රාන්ත වශයෙන් ගමන් කළා. අවසාන ප්‍රතිඵලය ලැබෙන්නට මේ මාසයේ අග කාලය වෙන් වෙනවා කියලා. ඉතින් ඒ අනුව ඊයේ ප්‍රතිඵලයෙන් වත්මන් පාලක පක්ෂයේ විදිහට හිටපු භාරතීය ජනතා පක්ෂය නරේන්ද්‍ර මෝඩි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට සුවිශේෂ ජයග්‍රහණයක් ලැබුණා. ජයග්‍රහණී තත්ත්වය පිළිබඳව අලුතෙන්ම වාර්තා වෙන්නේ මොනවද?
ඔව් දිල්රුක්ෂි, මෙතන BJP පක්ෂය නරේන්ද්‍ර මෝඩි ජයග්‍රහණය කරයි කියන දේ අපි මීට කලින් සාකච්ඡා කරා. ඔහුට ඒ ජයග්‍රහණ ලැබීමේ ඒ ලක්ෂණ පෙන්නට තිබුණා. නමුත් මෙතරම් විශිෂ්ට ජයග්‍රහණයක් කියලා කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉන්දියා ඡන්ද ඉතිහාසයේ දශක පහකට පස්සේ අග්‍රාමාත්‍යවරයෙක් තමන්ගේ පළවෙනි දූර කාලයේ ගත්ත മന്ത്രി ആസന സംഖ്യാവട വടാ വലിയ ആസന സംഖ്യാവക് ലബാഗാനിമിൻ തമൈ മേ ജയഗ്രഹണി തഹവറു കല്ല തിയന്നി 2014 മെതിവർണേദി മോഡിഗി പക്ഷത് ലബാഗന്ന പുലുവങ്ങുനേ പാർലമെന്റു ആസന 283ക് വിതര 80 ഗാന നമുത് മേ അവസ്ഥാവേദി ഒഹു മേവനകൊട 303ക് ജയഗ്രഹണേ കരമിൻ 2014ടത് വടാ വലിയ ബഹുതര മന്ത്രി സംഖ്യാവകിൻ നവതത് തേരിപത്വല തിയരോ. ඒ එක්කම තවත් සුවිශේෂ කාරණාවක් වුණා මේ මැතිවරණයේදී. කොංග්‍රස් පක්ෂය ඔවුන් 2014ට වඩා ආසන 8ක් ලබාගෙන තියෙනවා. මෙවර ආසන 52ක් ලබා ගත්තා. නමුත් මෙතනදී මේ පරාජය ඇත්තටම අති විශිෂ්ට පරාජයක් බවට පත් වෙන්නේ කොංග්‍රස් පක්ෂය මේ මැතිවරණයේදී මෙහෙවපු රාහුල් ගාන්ධි තමන්ගේ ආසනය පරාජය වීමයි. ඡන්ද 3000ක වගේ ප්‍රමාණයකින් රාහුල් ගාන්ධි මේ තමන්ගේ පවුල දශක කිහිපයක් බලය තබාගෙන හිටපු ඇමති කියන ඒ ඡන්ද කොට්ටාසය පරාජයට පත් වුණා. ඉතින් මේ කාරණාව තමයි බොහෝ විට මේ මැතිවරණයේ ඉතාමත්ම සුවිශේෂ ලක්ෂණය වෙන්නේ. කොංග්‍රස් පක්ෂයට ලැබිච්ච පරාජයට අමතරව කොංග්‍රස් නායකයා තමන්ගේ පවුලේ තිබිච්ච ඒ ආසනයත් අහිමි කර ගැනීම.
ඔව්, දැන් මේ ඔස්ට්‍රේලියානු මහමැතිවරණයත් නිමාවට පත් වුණු ආසන්නයේම තියෙන නිසා අපේ ජනතාව දැන් දන්නවා ඔස්ට්‍රේලියානු මැතිවරණ ක්‍රමය කොහොමද තියෙන්නේ කියලා. මේ ඉහළ මන්ත්‍රණ සභාව, පහළ මන්ත්‍රණ සභාව කියන මේ මන්ත්‍රණ සභා සඳහා නිලධාරීන්, ඒ කියන්නේ රජයේ නියෝජිතයින් පත් කරගන්නේ කොහොමද කියලා. දැන් ඒ අනුව බැලුවම ඉන්දියාවේ තියෙනවා ඉහළ මන්ත්‍රණ සභාව, පහළ මන්ත්‍රණ සභාව. පහළ මන්ත්‍රණ සභාවෙන් තමයි ඔය රාජ්‍යාන්ත්‍රණයට අදාළ සියලු අනපනත් සිදුවන්නේ. ඔස්ට්‍රේලියානු ක්‍රමය මෙහි සිදු වෙනවා වගේම ලෝකසභා කියලා තමයි මේ ඉන්දියාවේ පහළ මන්ත්‍රණ සභාව හඳුන්වන්නේ, ලෝකසභා කියලා. ඒකේ තියෙනවා ආසන 543ක්. දැන් අමල් ඔබ සඳහන් කරපු ආකාරයට එහි 303ක മന്ത്രി ආසන 303ක ජයග්‍රහණ හිමි කර ගැනීමට මෝඩිගේ ಭಾರತೀಯ ಜನತಾ ಪಕ್ಷයට හැකියාවක් ලැබුණා. එතකොට දැන් මේ තරම් විශාල ජයග්‍රහණයක් හිමි කර ගැනීමේ රහස මොකක්ද? මෝඩි දැන් පසුගිය වතාවට වඩා විශාල ජයග්‍රහණයක් දෙවන වතාවේදී ලබාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ඒ සිදුවන්නේ කිය අනිත් පැත්ත දෙවන වතාව වෙනකොට ටිකක් ජනප්‍රියත්වයේ අඩුවක් දක්නට ලැබීම තමයි සාමාන්‍ය පොදු න්‍යාය. මොකක්ද මේ රහසට හේතුව?
ඔව් දිලක්ෂ, ඇත්තටම අර ඔබ කිව්වා වාගේ හුඟක් අය හිතුවේ නරේන්ද්‍ර මෝඩි මේ අවස්ථාවේදී ජයග්‍රහණය කරයි. නමුත් ඔහු 2014 ඒ ලබාගත්තු බහුතරය මේ අවස්ථාවේදී ඔහුට අහිමි වන්නට පුළුවන් කියලා. නමුත් මෙතනදී විශේෂයෙන්ම මේ අවුරුද්ද මුලදී පාකිස්තානයත් එක්ක ඇති කරගත්ත ආරවුල, පාකිස්තානයේ ප්‍රදේශයට ඉන්දියානු ගුවන් යාන යවලයි එල්ල කරපු ප්‍රති ප්‍රහාර, මෙවැනි කාරණා නිසා මෝඩිගේ ජනප්‍රියත්වය ජාතිකත්වයේ ඉස්මතු වීම තුලින් ඔහු තවත් ප්‍රබල නායකයෙක් බවට රට පුරාම ඒ අදහස පැතිර ගියයි කියලා වාර්තා වෙන්නේ. ඒ එක්කම කාශ්මීර ප්‍රදේශයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් හමුදා බටපිරිස් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වීම තුලිනුත් රට තුළ ඒ ජාතිකත්වය කියන හැඟීම, මෙතනදී පාකිස්තානයට විරුද්ධ ඒ විශාල හැඟීමක් රට පුරාම ඇතිවීම, විශේෂයෙන්ම ඉන්දියාවේ උතුරු ප්‍රදේශවල ඒ හැඟීම ඇතිවීමත් එක්කලා මෝඩි ඉන්දියාව ආරක්ෂා කරන්න පුළුවන් නායකයෙක් හැටියට ඉස්මතු වීමත් කාරණාවක් හැටියට බලපෑවයි කියලා තමයි සඳහන් කරන්නේ. ඒ එක්කම මෝඩි එක හෙළාම පාකිස්තානයේ ඇතුළත බෝම්බ ප්‍රහාර එල්ල කරන්නට ඒ ගත්තු පියවරත් ඔහුට වාසි වෙන ආකාරයේදී ක්‍රියා කරයි කියලා විශ්වාස කරන්නේ.
දැන් අපි අනිත් පැත්ත ගත්තොත් එහෙම ප්‍රතිවාදී පක්ෂය ඉන්දිය කොංග්‍රස් පක්ෂය ගත්තොත් එහෙම මේ ඉන්දියාවේ පහළ මන්ත්‍රණ සභාවේ ලෝක් සභාවල ආසන 543න් 52 හිමි කරගන්න සමත් වෙලා තියෙන්නේ. අමල් ඔබ කලින් සඳහන් කිරීමක් කළ ආසන 8ක් වැඩිපුර මෙවර දිනාගෙන තියෙනවා කියලා මන්ත්‍රී ආසන. ගියවර 2014 ඉන්දිය මහමැතිවරණයෙන් ඉන්දිය කොංග්‍රස් පක්ෂයට ලැබුණේ ලෝක් සභාවල ආසන 44යි මෙවර 52ක් හිමි වෙලා තියෙනවා. මදක් වැඩි වෙලා තියෙනවා. නමුත් ඉන්දිය කොංග්‍රස් පක්ෂයට ජනතාව හිතූ තරම් ලෝකයේ බලාපොරොත්තු වන තරම් ඉදිරියට එන්නට නොහැකි වෙලා තියෙනවා. මොකක්ද කොංග්‍රස් පක්ෂයට රාහුල් ගාන්ධිට වෙලා තිබුණේ මේ ඡන්දයේදී මේ පරාජයට හේතුව?
ඇත්තටම රාහුල් ගාන්ධි ඒ අර ගාන්ධි පවුලේ මීට කලින් හිටපු නායකයන් එක්ක සංසන්දනය කරපුවාම ඒ තරම්ම ආකර්ෂණීය නායකයෙක් නොවුණු බව තමයි මේ මැතිවරණ කටයුතු වලදී මේ මැතිවරණ ව්‍යාපාරය තුලදීත් දිගින් දිගටම කියවුනේ. ඊට අමතරව අර ජාතිකත්වය ඉස්මතු කරලා මෝඩි ඒ ගෙනියපු ඡන්ද ව්‍යාපාරයේ ඒකට කිට්ටු වෙන්නවත් කොංග්‍රස් පක්ෂයට හැකියාවක් නොලැබිච්ච බව තමයි අපිට පෙනී යන්නේ. අතරම මුළු සමස්ත ඉන්දියාව දිහා බලපුවහම තමිල්නාඩු ප්‍රාන්තයේ ඇරෙන්න අනිකුත් හැම ප්‍රදේශයකම BJP පක්ෂයට හැකි වෙලා තියෙනවා කොංග්‍රස් පක්ෂයේ අභිබවා යමින් තමන්ගේ ජයග්‍රහණය තහවුරු කරගන්න. අතරම කොංග්‍රස් පක්ෂයට තමිල්නාඩු ප්‍රාන්තයේ විතරයි ඔවුන් සමග එකතු වෙච්ච අනිකුත් පක්ෂය කියන්නේ AIADMK පක්ෂය දිහා බලපුවාම AIADMK පක්ෂය තමිල්නාඩු ප්‍රාන්තයේ ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ ප්‍රාන්තයේ ඇරෙන්නට අනිකුත් හැම තැනකම වාගේ රාහුල් ගාන්ධිට හැකියාවක් ලැබුණේ නැහැ. තමන්ගේ ඒ නායකත්වය ප්‍රදර්ශනය කරමින් ඡන්දදායකින් ආකර්ෂණය කරගන්න.
මැතිවරණ පිළිබඳව කතා බහ කරද්දී මේ අග්නිදික ආසියානු කලාපයේට මේ කාලේ සුවිශේෂී කාලයක්. දැන් ඕස්ට්‍රේලියානු මහමැතිවරණේ නියමාවට පත් වුණා. දැන් ඊයේ අවසන් වුණා ඉන්දියා මහමැතිවරණේ අවසන් ප්‍රතිඵලය නිවේදනය කරමින් ඉන්දියා මහමැතිවරණේ අප්‍රේල් මාසයේ 17 වෙනිදා ආරම්භ වුණා ලෝකයේ තියෙන තවත් සුවිසල්ම වූ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් විදිහට ක්‍රියාත්මක කරන තවත් මැතිවරණයක්. එක් දවසක් තුලදී විශාල වශයෙන් ඡන්දය ප්‍රකාශ කරන රටක් විදිහට ඉන්දුනීසියාව බොහොම ජනප්‍රිය රටක් මැතිවරණ ක්‍රම පිළිබඳව කතා බහ කරද්දී ඉන්දුනීසියානු මහමැතිවරණයේ ප්‍රතිඵලයත් එක්ක හිටපු පාලකයාට ජෝකෝ විඩෝඩෝට නැවතත් බලයට පත්වෙන්නට හැකියාවක් ලැබුණට ඔහුගේ ප්‍රතිවාදියා වුණු ප්‍රබෝවෝ සුබියන්ටෝ කියන ග්‍රේට් ඉන්දුනීසියා මූවමන්ට් පක්ෂයේ නායකයා විරෝධතාව දක්වන මේ ඡන්ද ප්‍රතිඵලයට. ඒ නිසා විශාල වශයෙන් ආරවුල් ඇති වුණා රට තුළ. දැන් මේ වෙනකොට ඉන්දුනීසියාවේ මැතිවරණයෙන් පස්සේ තත්ත්වය පිළිබඳවත් කතා බහ කරන්න කැමතියි අමල්. මොකද්ද තත්ත්වය?
ඔව්, ඉන්දුනීසියාවේ දිල්දුක්ෂි ඒ පාලක පක්ෂය නැවත තව වතාවකට තීරීපත් වුණා. මේ මැතිවරණය තිබුණේ අප්‍රේල් 17 වෙනිදා. නමුත් මේ සතිය තමයි ඒ මැතිවරණයේ ප්‍රතිඵල සම්පූර්ණ අවසාන ප්‍රතිඵලය ලැබුණේ. මේ ප්‍රතිඵලය ලැබීමත් එක්කලම තමයි සුබියන්තෝ කියන හිටපු හමුදා ප්‍රධානියෙක් ඔහු මේ ප්‍රතිඵලය අභියෝගයට ලක් කරා. ඉතින් ඒ අභියෝගයට ලක් කිරීමත් එක්කලා රටේ නොයෙකුත් ප්‍රදේශවල කැරලි කෝලාහල ඇති වෙන පටන් ගත්තා. මේ වෙනකොට 6 දිනක්වත් යටත් පිරිසෙන් ජීවිතක්ෂයටපත් වුණා කියලා වාර්තා වෙනවා. ඒකම තවත් විශාල පිරිසක් තුවාල වෙලා තියෙනවා. මේ වෙනකොටත් ඉන්දුනීසියාවේ අගනුවර ජකාතා නුවර හමුදා බට පිරිස් දහස් ගණනක් යොදවලා තියෙනවා මේ කැරලි මැඩපැවැත්වීම සඳහා. ඉතාමත්ම නොසන්සුන්කාරී තත්ත්වයක් දැන් ඇති වෙලා තියෙන්නේ. මේ ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශ කිරීමත් එක්කලා මෙතනදී විශේෂම කාරණා වෙන්නේ විපක්ෂය මේ ප්‍රතිඵල බාර ගැනීම ප්‍රතික්ෂේප කරන නිසා තමයි මේ විදිහට මේ රට පුරාම දැන් කැරලි කෝලාහල තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා.
අග්නිදික ආසියානු කලාපයේ තවත් රටක තවත් මැතිවරණයක් පැවැත්වුණා. ඒ තමයි පිලිපීනය. මේක මහ මැතිවරණයක් නෙවෙයි. නමුත් පිලිපීන මැතිවරණ ක්‍රමයට අනුව තමන්ගේ ඒ පාලන කාලයෙන් අර්ධයක් ගත වුණාට පස්සේ මිඩ්ටර්ම් පෝල් එකක් තියෙනවා. ඒ කියන්නේ අර්ධකාලීන තවත් මැතිවරණයක් තියලා යම් පත්කර ගැනීම සිදු කරනවා. ඒ වගේම පවතින පාලකයාගේ ජනප්‍රියතාවය හොයනවා. පාලක පක්ෂයේ ජනප්‍රියතාවය මනබැලීමෙහිදී සිදුවෙනවා. දැන් මේ වගේ තත්ත්වයක් යටතේ පිලිපීනයේත් මිඩ්ටර්ම් පෝල්ස් පැවැත්වුණා. අර්ධකාලීන ඡන්ද විමසීමේදී ලෝකයේම අවධානයට සහ විශාල වශයෙන් විවේචනයට බාධන වෙලා තියෙන පිලිපීන ජනාධිපතිවරයා රොඩ්‍රිගෝ ඩියුටර්ටේට නැවත වතාවක් සුවිසල් බලයක් හිමිවෙන ලකුණු පළ කළා. මේ තත්වයේ පිළිබඳවත් ලෝකයේ අවධානය යොමු වෙනවා මල්. මොකක්ද මේ ඩියුටර්ටේ අත්කරගත ජයග්‍රහණය?
දෘෂි, ඩියුටර්ටේ 2016 බලයට පත් වුණා වෙන අවස්ථාවේදී ඔහුට දිවිච්ච බහුතරයට වඩා වැඩි බහුතරයක් ඔහුට මේ අවස්ථාවේදී ලැබිලා තියෙනවා. ඉතින් දැන් ඔහුට හැකියාව ලැබිලා තියෙනවා ඔහු 2016 ලබා දුන්නු ඒ ප්‍රතිවර්ණ පොරොන්දු, විශේෂයෙන්ම රටේ අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දීම, ඒ එක්කම මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීම. මේ සඳහා ඔහුට පාර්ලිමේන්තු බහුතරය කලින් තිබුණේ නැහැ. නමුත් මේ මිඩ් ටර්ම් ඉලෙක්ෂන් එකෙන් පස්සේ ඔහුට රටේ තියෙන ඒ මන්ත්‍රණ සභා දෙකේම සම්පූර්ණ බලය ඔහුගේ අතට ලැබිලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි දැන් ඩියුටර්ටේට හැකියාව ලැබිලා තියෙන්නේ. ඔහු මීට කලින් ලබා දුන්නු පොරොන්දු 20/22 මැතිවරණයට කලින් ඒවා ක්‍රියාත්මක කිරීමේ, ඒ නීති සම්පාදනය කිරීමේ බලය දැන් ඔහුට ලැබිලා තියෙනවා. ඒකම දිනදුක්ෂි, මේ මැතිවරණයේදී තවත් විශේෂ ලක්ෂණයක් තමයි ඩියුටර්ටේ ජනාධිපතිවරයාගේ දරුවන් කිදෙනෙක් මේ මැතිවරණයේදී හොඳට ඡන්ද ලබාගෙන ඔවුන්ගේ බලයත් තහවුරු කරගෙන තියෙනවා. විශේෂයෙන්ම ඩියුටර්ටේගේ දුව සාරා කියන දුව, ඇය 2022 ජනාධිපති අපේක්ෂිකාවක් හැටියට ඉදිරිපත් කියන වෙයි කියන අදහසක් දැන් මතුවලා තියෙනවා. ඇය ඩාවෝ කියන නගරේ පුරපතිනිය හැටියට තේරිපත් වෙලා තියෙනවා. ඒ එක්කම තවත් ඩියුටර්ටේගේ දරුවන් දෙදෙනෙක් මන්ත්‍රණ සභාවලට තේරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ අනුව ඩියුටර්ටේ පමණක් නෙමෙයි ඔහුගේ ළමයිනුත් මේ මැතිවරණයේදී තමන්ගේ බලය තහවුරු කරගෙන තියෙනවා.
දැන් අග්නිදිග ආසියාවේ මේ වගේ මැතිවරණවල පවතින රජයන්වලට ජයග්‍රහණය අත්පත් කර දෙමින් මේ මැතිවරණ නිමාවටපත් වෙද්දී අපි යුරෝපාකරයට ගියොත් පවතින රාජ්‍යයන්ට අනතුරුදායක තත්ත්වයක් එල්ල වෙන ප්‍රවෘත්ති අපිට වාර්තා වෙනවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය වගේ රාජ්‍යයක් ගත්තාම බ්‍රෙක්සිට් එක නිසා මේ වෙනකොට විශාල වශයෙන් අවධානම් තත්ත්වයට පත් වෙලා තියෙන්නේ පාලක කන්සර්වේටිව් පක්ෂය, තෙරේසා මේගේ පක්ෂය. අපිට වාර්තා වෙනවා මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන්. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය යුරෝපා හවුලට අයත් රාජ්‍යයක්, යුරෝපා හවුලෙන් වෙන් වෙලා වෙනම රාජ්‍යයක් විදිහට කටයුතු කිරීම සඳහා පැවතුණු ජනමත විචාරණයෙන් බ්‍රිතාන්‍ය ජයග්‍රහණය කළා. ඉතින් ඒ සඳහා බ්‍රිතාන්‍ය අගමැතිනිය පාර්ලිමේන්තුවට යෝජනා අරගෙන ආවා. නමුත් මේ යෝජනා එකක්වත් ජයග්‍රහණය කළේ නැහැ පාර්ලිමේන්තුව තුළදී. හතරවෙනි වතාවට ගෙන එන්නට සූදානම් වෙන යෝජනාවත් එක්ක ඇයට අගමැති තනතුරුනුත් යන්න වෙන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා කියලා තමයි අපිට වාර්තාවන්නේ. අමල්, මොකද මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පැත්තෙන් මේ පිළිබඳව අපට වාර්තාවන අලුත්ම තොරතුරු?
ඔව් දිල්දුක්ෂ, ඇත්තටම අද දිනේ වෙනකොට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තෙරේසා මේගේ හතරවෙනි බ්‍රෙක්සිට් යෝජනාව, එහෙම නැත්නම් ඇයගේ අලුත්ම යුරෝපා සංගමෙන් ඉවත් වීම, එහෙම මේ දික්කසාදය වෙන ආකාරය පිළිබඳ ඇයගේ යෝජනාව යොමු කරන්නට නියමිතව තිබුණා. නමුත් අවසාන මොහොතේදී ඇය ඒක ඉල්ලා අස්කරගෙන ඇය ප්‍රකාශ කළ තියෙනවා ලබන මාසේ පළවෙනි සතිය වෙනකොට ඇය මේ හතරවෙනි යෝජනාව ඉදිරිපත් කරනවා කියලා. මේකට හේතු වුණේ ඇයගේ මේ අලුත්ම යෝජනාවටත් අර මීට කලින් වතාවලදී සිද්ධ වුණා වගේම එය නැවතත් ප්‍රතික්ෂේප වෙන බව ඇයට ඇයගේ පක්ෂයේ සමාජිකයන්ගෙන් දැනගන්නට ලැබුණා. ඉතින් ඇයට දැන් සිද්ධ වෙලා තියෙන්නේ තමන්ගේ නායකත්වයට එල්ල වෙන අභියෝගයට මුහුණ දෙන්නටයි. ඉතින් මෙතෙන්දී ඇය උත්සාහ කරනවා තව පොඩි කිටි කාලයක් ලබා ගන්නට. ඒ කාලය ලබා ගැනීමේ හේතුවෙන් තමයි ඇය මේ යෝජනාව ජූනි මාසේ 6 වෙනිදාට කල් දමලා තියෙන්නේ. මේ වෙනකොට ඇයට ඉතාමත්ම ප්‍රබල ලෙස ඇයගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් මතුවෙන පීඩනයට මුහුණ දෙන්නට බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් බ්‍රෙක්සිට් එක වන්නට කලින්, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වන්නට කලින් තෙරේසා මේට ඇයගේ තනතුරෙන් ඉවත් වන්නට වෙයි කියන තත්ත්වයට දැන් කටයුතු සිද්ධ වෙමින් පවතිනවා.
අපි මේ දේශපාලන කතාවලින් ටිකක් බැහැර වෙලා ඊට පස්සේ ලෝකයේ වඩාත්ම කතා බහට ලක් වෙන කාරණාවක් පිළිබඳව අවධානය යොමු කරමු. එතනදී අපිට හමු වෙනවා විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ඔස්ට්‍රේලියානු ජාතික ජුලියන් අසාන්ජ්ට අලුතින් මේ එල්ලවන චෝදනා පිළිබඳව. ඔහු පිළිබඳව විටින් විට අපි කතා බහ කළා. ඔබට මතක ඇති, ඔහු දේශපාලන රැකවරණ ලැබමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැඳී සිටින අතරතුරේදී ඉක්වදෝරයේද රහස් තොරතුරු සෙවීම නිසා ඉක්වදෝර තානාපති කාර්යාලය විසින් රජය විසින් තීන්දුවක් ගත්ත ඔහුව බ්‍රිතාන්‍ය පොලිසියට බාර දෙනවා කියලා. දැන් ඔහු ලන්ඩන් පොලිසියෙන් අතරතුරේදී ඔහුට මීට කලින් තිබුණ චෝදනාවක් ඔහුගේ විකිලීක්ස් වෙබ් අඩවියේ සහායිකාවකට ලිංගික අතවර සිදු කළාය කියන චෝදනාව, ඇය ස්වීඩන් ජාතික කාන්තාවක්, මේ ස්වීඩන් රජය විසින් ඉදිරිපත් කළ තිබුණ චෝදනාවට ඇපකොන්දේසි මගහැරීම නිසා ඔහුට ලන්ඩන් පොලිසියෙන් අතරතුරේදී සති 50ක සිරදඬුවමක් නියම වුණා. කියන වසරකට ආසන කාලයක් සිරදඬුවමක් නියම වුණා. අපි අවසන් වශයෙන් කතාව නතර කළේ මේ ස්වීඩන් ජාතික කාන්තාව නැවත වතාවක් මේ නඩුව බලාත්මක කරන්නට යම් කිසි උත්සාහයක් දරනවා කියන ආරංචියත් එක්ක. දැන් අපිට වාර්තානාමල් මේකට අමතරව තවත් චෝදනා ගණනාවක් ජුලියන් අසාන්ජ්ට ගොනු වෙමින් තියෙනවා කියලා. ඒ සම්බන්ධව අපි වැඩිදුර විස්තර ඔබෙන් දැනගන්න කැමතියි.
දිල්දුක්ෂි, මෙතන ඇමරිකාවේ අධිකරණ අමාත්‍යාංශය විසින් ජුලියන් අසාන්ජ්ට විරුද්ධව අලුත්ෙන් චෝදනා 18ක් ගොනු කරලා තියෙනවා. මීට කලින් අවස්ථාවේදී ඔහුට චෝදනාවක් එල්ල කළ තිබුණා නීති විරෝධී ලෙස ඇමරිකාවේ ඒ රහස් තොරතුරු එලි කරයි කියලා. නමුත් ඒවට අමතරව දැන් ඔහුට මේ අලුත් චෝදනා ගොනු කරලා තියෙනවා. මේ චෝදනා වලින් විශේෂයෙන්ම සඳහන් වෙන්නේ ඔහු ඇමරිකානු හමුදා නිලධාරීන්ව අනතුරට ලක්වන ආකාරයට විකිලීක්ස් තුලින් ඒ රහස්‍ය තොරතුරු හෙළිදරව් කරයි කියලා. මේ යුද පිටියේ ඉන්න හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් එවැනි කටයුත්තක් කිරීම තුලින් ඔවුන්ගේ ජීවිතයට ඍජුවම තර්ජනයක් වුණා කියන ඒ චෝදනාවත් ජුලියන් අසාන්ජ් විරුද්ධ එළවලා තියෙනවා. ඒ එක්කම ඇමරිකානු සොල්දාදුවෙක් වුණ එවකට බ්‍රැඩ්ලි මැනින් හැටියට හඳුන්වලා දුන්නු. නමුත් දැන් චෙල්සි මැනින් හැටියට නම වෙනස් කරලා තියෙන ඒ පුද්ගලයා සමග රහස්‍ය කටයුතු කරමින් ඇමරිකාවේ ඉතාමත්ම සංවේදී කරුණු මේ විදිහට විකිලීක්ස් හරහා බුදාහැරීම සම්බන්ධයෙන් තමයි ජුලියන් අසාන්ජ්ට මේ අලුත් චෝදනා ගොනු කරලා තියෙන්නේ. නමුත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට හෝ ඒ පිළිබඳ අධිකරණ කටයුත්තක් ආරම්භ කරන්නට නම් ජුලියන් අසාන්ජ් දැනට බ්‍රිතාන්‍ය හිරගෙදර ඒ ගත කරන ඒ කාලය අවසන් වෙනකන් ඉන්නට වෙයි කියන බලාපොරොත්තුවක් තියෙනවා. දැනට ඔහු අවුරුද්දකට ආසන්න කාලයකට තමයි බ්‍රිතාන්‍ය හිරයට නියම වෙලා තියෙන්නේ. ඒ හිර දඬුවම විඳලා ඉවර වුණාට පස්සේ තමයි මේ ඔහුට අලුතෙන් එල්ල කළ තියෙන චෝදනා සම්බන්ධයෙන් කිසියම් පරීක්ෂණයක් හෝ ඒ අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ වීමට නියමිතව තියෙන්නේ. ඒ එක්කම අර ඔබ කිව්වා වගේ ස්වීඩනයේ අධිකරණයකුත් මේ ජුලියන් අසාන්ජ් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිතයි. ඔවුන් ජූනි මාසේ 3 වෙනිදා තීන්දුවක් ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙනවා. ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට ගෙන ස්වීඩනයට ලබා දීම කරන්න ඕනද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් කොයි විදිය තීරණයක්ද ගන්නේ කියලා. මොකද 2010 ජුලියන් අසාන්ජ්ට විරුද්ධව මේ චෝදනා එල්ල වුණා. නමුත් 2017 වෙනකොට ස්වීඩන් බලධාරීන් ඒ පරීක්ෂණ අත්හිටෙව්වා. නමුත් තව අවුරුද්දක් යනකම් ඔවුන්ට කල් තියෙනවා ජුලියන් අසාන්ජ්ට විරුද්ධව ඒ නීතිමය කටයුතු කරන්නට. ඉතින් ඒ ආකාරයෙන් ඔවුන් ඉදිරි පියවර ගන්නවද නැද්ද කියන කාරණාව ප්‍රකාශයටපත් කිරීමට නියමිතව තියෙන්නේ ජූනි මාසයේ 3 වෙනිදා.
අපිට වාර්තා වෙනවා චීන දුරකථන සමාගමක් වන හුවාවී සමාගම එක්ක තවදුරටත් ගනුදෙනු කිරීම නවතා දමන්නට ඇමරිකාව තීරණය කළා කියලා ආරක්ෂක හේතුන් මත. ඒ අනුව යමින් හුවාවී සමාගමට දැවැන්ත පාඩුවක් සිදුවන්නට යනවා කියලා තමයි අපිට වාර්තා වන්නේ. මොකක්ද තමයි මේ සම්බන්ධව මේ වෙනකොට තියෙන තත්වය?
මෙතන ඇත්තටම දිල්දුක්ෂි, ඇමරිකාව චෝදනාවක් එල්ල කරනවා හුවාවී සමාගම මේ තමන්ගේ දුරකථන පාවිච්චි කරන සහ ඒ අනෙකුත් ඒ දුරකථන පද්ධතියට එකතු වෙන අයගේ ඒ රහස් තොරතුරු දැනගැනීම සඳහා චීන රජයට උදව් කරනවා කියලා. ඉතින් මේ චෝදනාව හුවාවී සමාගම බොහොම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ කෙසේ වෙතත් ඇමරිකාව තීන්දුව කළා තියෙනවා කිසිම සමාගමක් හුවාවී එක ගනුදෙනු කරනවා නම් ඒ සමාගමටත් ඇමරිකාවේ ගනුදෙනු කිරීම තහනම් කරන්නට. අතරම මේ හුවාවී දුරකථනයේ තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් කියන ඒ ඔපරේටින් සිස්ටම් එක. ඒතර ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ Google විසින් ඇති කරපු දෙයක්. Google ඇමරිකානු සමාගමක් නිසා දැන් මේ Google සමාගමට කිසිම විදියකින් Huawei සමග ගනුදෙනු කිරීම තහනම් කරලා තියෙනවා. ඉතින් මේ නිසා ලෝකයේ නොයෙකුත් මේ තාක්ෂණයට සම්බන්ධ ආයතන Huawei සමග කරපු ඒ ගනුදෙනු අත්හිටුවීමට තීන්දුව කළා තියෙනවා. විශේෂයෙන්ම මේ Google සමාගම මෙතනදී මේ පියවර ගැනීමත් එක්කලා Huawei දුරකථනවල ඒ තියෙන මෘදුකාංග යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙලක්. එහෙම නැත්නම් මේ ටෙලිෆෝන් එකේ අප්ඩේට්ස් ලබා ගැනීමේදී අනාගතයේදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියන ප්‍රශ්නය මතුවෙලා තියෙනවා. ඉතින් මේ නිසා මේක Huawei සමාගමට ලොකු පාඩුවක් වෙනවා පමණක් නෙමෙයි, ඔවුන් ඇමරිකාවේ පමණක් නෙමෙයි අනෙකුත් රටවල ඔවුන් කරන ගනුදෙනු වලටත් මේක බලපාලා තියෙනවා. ඒ එක්කම Huawei සමාගම ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන්ට මේ Android ඔපරේටින් සිස්ටම් එක දුරකථනට නැති වුණත් තමන්ගේම ඔපරේටින් සිස්ටම් එකක් දියත් කරලා ඒ අනුව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. නමුත් මේක ඇත්තටම ඇමරිකාවත් චීනයත් අතර තියෙන ලොකු බලආරගලයක කොටස රැසක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් හුවාවි සමාගමත් මේකට මැදි වෙලා දැන් ඇත්තටම මේ හුවාවි දුරකථන ගැන පමණක් නෙවෙයි දිලුක්ෂි, හුවාවි විසින් ලබා දෙන දුරකථන තාක්ෂණයේ ඒ තියෙන යටිතල පහසුකම් වලටත් මේක බලපාන. සමහරවිට අපි නොදැනුවත්වම අපි ඒ හුවාවි සමාගමට අයිති දුරකථන ජාලයක් පාවිච්චි කරනවා වෙන්නට පුළුවන්. ඉතින් ඒ සියලුම දේවල් වලට මේ අර්බුදය කෙලින්ම බලපාන්න පුළුවන්.
හොඳයි අමල, අපි සූතිවන්ත වෙන ආලෝකයේ අලුත්ම තත්ත්වෙත්ති සමීප කරන්න මේ සිකුරාදාත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් අපි ඔබව නැවතත් හමු වෙන්නේ ලෝ වටා විශේෂාංගයත් සමගින් ලබන සතියේ සිකුරාදා. එතෙක් ඔබට ආයුබෝවන්.
Hear more stories in your language by visiting sbs.com.au.